ගරෝ කේ කාද මත්තාන් මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. கௌரவ சபாநாயகர் அவர்களே, பொது நிர்வாக உள்நாட்டலுவர்கள், மாகாண சபைகள் மற்றும் உள்ளூராட்சி அமைச்சர் அவர்களை கேட்பதற்காக, நமது நாட்டில் சுமார் 7 லட்சத்துக்கும் அதிகமான ஓய்வூதியம் பெறுபவர்கள் வாழ்கின்றனர். நீண்டகால அரசு சேவையில் இருந்து ஓய்வு பெற்றவர்களுக்கான சேவை நலனை கருத்தில் கொண்டு செயல்படுகின்ற ஓய்வூதிய திணைக்களம் ஓய்வூதியக்காரர்கள் மட்டுமன்றி ஏனைய அரச திணைக்களங்களுக்கும் ஓர் சிம்ம சொப்பனமாக காணப்படுகின்றது. எந்த வகையான ஓய்வூதியக்காரரோ அல்லது அரச திணைக்கள உத்தியோகத்தர்களோ யார் என்ன தேவைக்காக அங்கு சென்றாலும் அவர்கள் வரவேற்பு பகுதியில் இருக்க வைத்தே பதில் சொல்லப்படுகின்றது. நீண்ட நேரம் வரிசையில் நின்று மேலும் மாடிகளில் உள்ள சம்பந்தப்பட்ட திணைக்கள உத்தியோகத்தர்களிடம் உள்ள தொலைபேசியில் தொடர்பு கொண்டு பதில் சொல்லும் முறையே பின்பற்றப்படுகின்றது. இவ்வாறு மூடி வைக்கப்பட்ட ஓர் திணைக்களமாக இயங்குவது ஏன் என்று அனைவரும் அங்கலாகின்றனர். அதே சமயம் இத்திணைக்களம் ஆற்றுகின்ற சேவையை குறைத்து மதிப்பிட முடியாது. ஆனாலும் இத்திணைக்களம் தேவையானவர்களிடம் இருந்து தூரப்படுத்தப்படுகிறது என்பது பாரிய மனக்குறைவாகவே காணப்படுகின்றது. முதலாவது வினா, ஏதேனும் சேவைக்காக செல்பவரை சிரமமான முறையில் உரிய அதிகாரி அல்லது உத்தியோகத்தரை நேரடியாக சந்தித்து பேசும் சந்தர்ப்பத்தை ஏற்படுத்தி கொடுக்க முடியுமா? இரண்டாவது வினா, பொதுவாக எந்த ஒரு சந்தர்ப்பத்திலும் தொலைபேசியிலும் திணைக்களத்தை தெரிவு கொள்ள முடியாது என்ற நிலை காணப்படுகின்றது. விசேடமாக சேவையில் உள்ள ஹாட்லைன் இலக்கத்தை அடைய முடியாதிருப்பதனாலும் வயது முதிர்ந்த காலத்தில் நேரடியாக நீண்ட தூரம் கொழும்பு வருவது சிரமம் என்பதாலும் ஏதேனும் பொருத்தமான முறையில் நேரம் ஒதுக்கப்பட்டு சம்பந்தப்பட்ட திணைக்கள அல்லது பிரதேச செயலகம் ஊடாக இணைவழி நேரலை உரையாடல்கள் ஊடாக ஓய்வூதிய திணைக்களத்துடன் பேசும் முறை ஒன்றை நடைமுறைப்படுத்த முடியுமா? வினா மூன்று, மாவட்ட செயலகங்கள் மற்றும் பிரதேச செயலகங்கள் ஊடாக தற்பொழுது வழங்கப்படுகின்ற சேவைகளை மேலும் மேம்படுத்தி வழங்குவதற்காகவும் ஓய்வூதியக்காரர்களின் சிரமங்களை குறைக்கவும் நடவடிக்கை எடுக்க முடியுமா? இது பற்றி தேசிய ரீதியில் ஓய்வூதியக்காரர்களின் ஆலோசனை குழு ஒன்றை அமைத்து மாவட்டங்களிலும் பிரதிநிதித்துவங்கள் உள்வாங்கப்பட்டு உருவாக்கப்படுவதானது திணைக்கள நடவடிக்கைகளின் மேம்பாட்டுக்கு பயன்படுத்திக் கொள்வதற்கு பொருத்தமானதா என்பது பற்றி இச்சபைக்கு அறிவிக்க முடியுமா? நான்காவது, அரச மற்றும் ஏனைய நிறுவனங்களின் தேவைகளுக்காக அத்திணைக்களங்களின் உத்தியோகத்தர்கள் திணைக்கள அதிகாரிகளை சந்திப்பதற்கு மாதத்தில் 2 நாட்களை விசேடமாக ஒதுக்க முடியுமா? அவ்வாறு ஓய்வூதியம் தொடர்பாக ஏனைய அரச நிறுவனங்களில் கடமையாற்றுகின்ற உத்தியோகத்தர்களுக்கான விசேட ஆன்லைன் முறைமை ஒன்றை உருவாக்குவது பற்றி ஏதேனும் புதிய திட்டங்கள் உள்ளனவா? ஓய்வூதியக்காரர்கள் அவர்களது நிறுவனம் மற்றும் ஓய்வூதிய திணைக்களம் என்பன ஒரே நேரத்தில் இணைய வழி நேரலை தொடர்பினை ஏற்படுத்தி தொடர்பு கொள்ள ஏற்பாடு செய்வது பொருத்தமானதாக அமையுமா? ஐந்தாவது, ஓய்வூதிய திணைக்களத்தால் வழங்கப்படுகின்ற ஒவ்வொரு கொடிகளுக்குமான புதிய விண்ணப்பங்கள் கிடைக்கப்பெற்று எவ்வளவு காலத்திற்குள் ஒவ்வொரு கொடியும் வழங்கப்படும் என்பதனை இச்சபைக்கு அறிவிப்பாரா? ஆறாவது, ஓய்வூதியம் தொடர்பான விண்ணப்பங்களை சம்பந்தப்பட்ட திணைக்களங்கள் ஆன்லைன் விண்ணப்பங்கள் சமர்ப்பிக்கின்ற போது ஓய்வூதியக்காரர்கள் அதனை பார்வையிடும் சந்தர்ப்பத்தை வழங்குவது அல்லது அச்சுப்பதிப்பு பிரதியை ஓய்வூதியக்காரர் சரிபார்த்து உறுதிப்படுத்திக் கொள்ளக்கூடிய முறைமை ஒன்றினை ஏற்படுத்த முடியுமா? ஏழாவது, சில சந்தர்ப்பங்களில் நியமனம் பெறுவதற்கான உச்ச வயதில்லை வயது இல்லை கப்பால் நியமனம் பெற்று நீண்ட கால சேவைகளை சம்பந்தப்பட்ட திணைக்களங்களின் ஊடாக இந்த நாட்டுக்கு சேவை செய்தவர்களின் சேவை காலத்தை கருத்தில் கொண்டு ஓய்வூதியம் வழங்கப்பட முடியாமல் இருக்கின்றவர்களுக்கு ஓய்வூதியத்தை வழங்கக்கூடிய வகையில் தேவையான சட்ட ஏற்பாடுகளை செய்து அவர்களுக்கான ஓய்வூதியத்தை வழங்குவதற்கான நடவடிக்கைகளை எடுக்க முடியுமா?
Honorable Minister of Home, Public Administration and Home Affairs.
Garu Kathanayaka Thumani, Garu Kadar Mastan Mantri Thuma Visin Idiripat Karanalada Prashneyata me vidiyata pilithuru laba denawa. Prashne ekata pilithura sama satiyekama sanduda dina Visrama Wetup Departamenthuwe Mahajana Dine pawaththwenawa. Sanduda dina raje niwadu dinayak wohot pamanak සතියේ වෙනත් දිනයක් මහජන දිනය ලෙස නම් කිරීම සිදු කරනු ලැබෙනවා. ඒ වගේම මහජන දිනයේ පැවැත්වෙන සමුදා දිනයේදී සේවාලාභීන්ට ඍජුවම එක් එක් විශේෂ සම්බන්ධයෙන් වගකීම පවරා ඇති මාණ්ඩලික නිලධාරීන් හෝ අංශ ප්‍රධානීන් මුණ ගැසීමටත් ගැටළු සාකච්ඡා කිරීමටත් සිදු කර ගැනීමට අපේක්ෂිත කාරණේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමටත් අවස්ථාව සලස්වලා තියෙනවා. ඒ වගේම සතියේ ඉතිරි දින හතර තුලද සේවාලාභීන්ට තමාට අවශ්‍ය සේවාව ලබා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවේද පැමිණීමට හැකියාව පවතින අතර එම දිනයන්හිදී පැමිණෙන මහජනතාවගේ ගැටලු පිළිබඳව විමසීමට හා අවශ්‍ය තොරතුරු ලබා දෙමින් එම කටයුත්ත අධීක්ෂණය කිරීම සඳහා මාණ්ඩලික නිලධරයෙකු නම් කිරීම සිදු කරලා තියෙනවා. එසේ නම් කරන මාණ්ඩලික නිලධරයා තමා වෙත වගකීම පවරා ඇති දිනේදී දෙපාර්තමේන්තුවේ ඉදිරිපස විමසීම් කවුළුවේ රැඳී සිටිමින් එම දිනේ තුල දෙපාර්තමේන්තුවේද පැමිණෙන මහජනතාවගේ සේවා අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කටයුතු කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම විදේශ විශ්‍රාමවලට 500 හා වැන්දබුහා අනද්දරු විශ්‍රාමවලට 500 වැනි සේවාලාභීන් නිරන්තරයෙන් විමසීම් ඉදිරිපත් කරන අංශවලට අදාළව තොරතුරු ලබා දීම සඳහා එමාංශ නියෝජනය කරමින් නිලධරයෙකු දෙපාර්තමේන්තුවේ ඉදිරිපස විමසීම් කවුළුවාසල සතියේ දින 5 දීම පෙරවරු 8:30 සිට පස්වරු 4:15 දක්වා සේවයේ යෙදවීමට කටයුතු කරලා තියෙනවා. ප්‍රශ්නේ දෙකට පිළිතුරු මෙහෙමයි. දෙපාර්තමේන්තුවේද දෛනිකව ඉදිරිපත් වන දුරකථන ඇමතුම් වලින් යම් ප්‍රමාණයකට පිළිතුරු ලබා දීම සිදු කළත් සියලුම දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබා දීමට ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් නොමැති වීමේ ගැටලුව මේ වන විට පවතිනවා. අපි ඒ කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා අවශ්‍ය මූලික විධිවිධාන මේ වෙනකොට සකස් කරලා තියෙනවා. කොමනත් 1970 නැත්නම් 1970 ෂණික දුරකථන ඇමතුම් අංකයේ වෙත ප්‍රතිචාර දැක්වීම සඳහා වැඩිපුර නිලධාරීන් ප්‍රමාණයක් යෙදවීමටත් දුරකථන සඳහා පිළිතුරු ලබා දීම වෙනුවෙන්ම වෙනමම තනතුරු 15ක් ඇති කර ඒ සඳහා බඳවා ගැනීම සිදු කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරමින් තියෙනවා. අවශ්‍යතාවය අනුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධරයන් සමග මාර්ගගත ක්‍රමවේදයේ මගින් විශ්‍රාම වැටුප් විෂයට අදාළ රාජකාරී කටයුතු සාකච්ඡා කිරීම මේ වන විටත් සිදු කරමින් පවතිනවා. එසේම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධරයන් මගින් විශ්‍රාමික ප්‍රජාව මාර්ගගතව සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව දැනුම් දීමට කැමැතියි. තුන්වෙනි ප්‍රශ්නයට අදාළ පිළිතුර විශ්‍රාමවලට දෙපාර්තමේන්තු යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ යෙදී සිටින නිලධාරීන්ගේ දැනුම කුසලතා හා ආකල්ප වැඩි දියුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමටත් විශ්‍රාම වැටු දෙපාර්තමේන්තුව මේ වෙනකොට කටයුතු කරමින් සිටිනවා. තුන්වෙනි ප්‍රශ්නයේ දෙවැනි කොටස රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව මේ වන විට ස්ථාපිත කර ඇති බැවින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට අදාළ විශ්‍රාම වැටු විෂය සම්බන්ධ සියලු කරුණු එම කාරක සභාවේත අදාළ මහජන නියෝජිතයන් හරහා ඉදිරිපත් කිරීමට මේ වන විටත් අවස්ථාව පවතිනවා හැකියාව පවතිනවා. හතරවෙනි ප්‍රශ්නේ 1 සෑම සතියකම මහජන දිනයේ පැවැත්වෙන සමුදා දිනයේදීද අනිකුත් ඕනෑම දිනයකද රාජ්‍ය ආයතනවල විශ්‍රාම වැටුප් විෂය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ට
විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන්හා අංශ ප්‍රධානීන් මුණ ගැසීමට දැනටමත් අවස්ථාව ලබා දීලා තියෙනවා. හතරවෙනි ප්‍රශ්නේ දෙවැනි කොටස විශ්වවිද්‍යාල ගෙවීම ක්‍රියාවලිය සම්බන්ධයෙන් අනිකුත් රාජ්‍ය ආයතන දැනුම්වත් කිරීමේ වැඩසටහන් විශ්වවිද්‍යාල දෙපාර්තමේන්තුව විසින් මේ වන විටත් සිදු කරනු ලබයි. විශ්‍රාමිකයන් වෙත ගෙවීම සිදු කිරීමේදී පවතින ගැටලු අදාළ ආයතනවලින් එම වැඩසටහන්වලදී ඉදිරිපත් කිරීම සිදු කෙරෙන අතර එම අවස්ථාවලදී ඒ සඳහා විසඳුම් ලබා දීම දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය වේ. ප්‍රශ්නේ පහට අදාළ පිළිතුර විමධ්‍යගත ක්‍රමවේදය ඔස්සේ අඩුපාඩු රහිතව ඉදිරිපත් කරනු ලබන විශ්‍රාමිකයන්ට පයදුම් පත්‍රයක් පරීක්ෂා කර අනුමත කිරීමෙන් පසුව එළමෙන මාසයේදී ප්‍රථම විශ්‍රාම වැටුප හිමිගැන්වීම සිදු කරනු ලබනවා. එවගේම මධ්‍යගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කරනු ලබන්නේ විනය නියෝග අකාර්යක්ෂමතාව මත විශ්‍රාම ගැන්වීම, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30.88 යටතේ විශ්‍රාම ගැන්වීම, වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගැන්වීමෙන් පසුව නැවත රාජ්‍ය සේවයට එම තනතුර සඳහා පැමිණෙන නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීම, එවගේම වයස අවුරුදු 45ට පසුව ලබා දී ඇති පත්වීම වලට අදාළ විශ්‍රාම ගැන්වීම වලට අදාළ විශ්‍රාම වැටුප් අයදුම් පත්‍රයයි. එම අයදුම් පත්‍ර වලට අදාළ ලිපි ලේඛන අදාළ ආයතන වලින් නිවැරදිව ඉදිරිපත් කිරීම බොහෝ විට සිදු නොවේ. එබැවින් එම අඩුපාඩු ලිපි ලේඛන ගෙන්වා ගැනීම සඳහා වාර ගණනාවක් අදාළ ආයතන වෙත දැනුම් දීමට සිදු වන අතර ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වෙනවා. විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 3.20.15 හා එහි සංශෝධන මගින්ද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 7.20.18 මගින්ද විශ්‍රාම වැටුප් ගෙවීම කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයට අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරලා තියෙනවා. ඒ අනුව නිලධරයෙකු විශ්‍රාම යාමට මාස 3කට පෙර විශ්‍රාම වැටුප් පයදුම් පත්‍රය මෙම දෙපාර්තමේන්තුවේද යොමු කරන ලෙස උපදෙස් ලබා දීලා තියෙනවා. නමුත් ඇතැම් ආයතන විසින් බොහෝ විට අයදුම් පත් ඉදිරිපත් කරනු ලබන්නේ නිලධරයා විශ්‍රාම යාමෙන් පසුවයි. ඒද විශ්‍රාම වැටුප් ගෙවීම ප්‍රමාද වීමට හේතුවක් වී තිබෙනවා. විමධ්‍යගත හෝ මධ්‍යගත ක්‍රමවේදය යටතේ පළමු විශ්‍රාම වැටුප හිමිගැන්වීමේ පසුව එළඹෙන මාස 2ක කාලය තුළ විශ්‍රාම පාරිතෝෂිකයේ හිමිගැන්වීම සිදු කෙරේ. දෙපාර්තමේන්තු වෙත ප්‍රතිපාදන ලැබෙන ආකාරය අනුව ඒක සිද්ධ වෙන්නේ මේ වන විට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. එවගේම වැන්දව පුරුෂ හා අනද්දරු විශ්‍රාම වැටුප 500 වෙත අඩුපාඩු රහිතව ඉදිරිපත් කරන අයදුම් පත්‍ර සඳහා මාස 2ක පමණ කාලයක් තුළදී මරණ පාරිතෝෂිකයේද මාස 3ක පමණ කාලයක් තුළදී වැන්දව පුරුෂ අනද්දරු විශ්‍රාම වැටුපද ගෙවීම කිරීමට කටයුතු කරමින් පවතිනවා. 6වෙනි ප්‍රශ්නයට පිළිතුර නිලධරයා සේවයෙන් විශ්‍රාම ගැන්වීමෙන් පසුව විශ්‍රාම වැටුප් පයදුම් පත්‍රය ඔහු අවසන් වරට සේවයේ යෙදී සිටි ආයතනයේ වෙතින් විශ්‍රාමික නිලධරයා වෙත යොමු කර එහි තොරතුරු නිවැරදි බවට අත්සන් ලබා ගැනීමෙන් පසුව අයදුම් පත්‍රය මෙම දෙපාර්තමේන්තු වෙත යොමු කිරීම සිදු කරනු ලැබේ. අයදුම් පත්‍රය ඉදිරිපත් කිරීමට පෙර එහි සඳහන් තොරතුරු නිවැරදි බව විශ්‍රාමිකයා විසින් තහවුරු කරන බැවින් දෙපාර්තමේන්තු වෙත යොමු කරලද අයදුම් පත්‍රයේ පිටපතක් නැවත විශ්‍රාමිකයා වෙත ලබා දීමට අවශ්‍ය නොවන බව නිරීක්ෂණය වේ. අයදුම් පත්‍රයේ පිටපතක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ නම් නිලධරයා අවසන් වරට සේවයේදී සිටි ආයතනයේ පවතින ඔහුගේ පෞද්ගලික ලිපිගොනුවේ ඇතුළත් පිටපතෙන් ඡායා පිටපතක් ලබා දෙන ලෙස ඉල්ලීම් කිරීමට හැකියාව පවතිනවා. 7වෙනි ප්‍රශ්නයට පිළිතුර රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 23.94 අනුව රාජ්‍ය සේවයේ තනතුරු සඳහා බඳවාගත හැකි උපරිම වයස් ප්‍රමාණය අවුරුදු 45ක් වෙනවා. එසේ වුවත් විවිධ අවස්ථාවලදී වයස අවුරුදු 45 ඉක්මවා රාජ්‍ය සේවයට බඳවා ගැනීම සිදු කර ඇති අතර එවැනි සේවකයන් වෙත විශ්‍රාම වැටුප් හිමිගැන්වීමට පෙර එවැනි පත්වීම් සිදු කිරීම සම්බන්ධයෙන් මධ්‍යම රජයේ අමාත්‍ය මණ්ඩලය වෙතින් අනුමැතියක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. අමාත්‍ය මණ්ඩලය වෙතින් අනුමැතිය ලබා දීමෙන් පසුව වුවද ඉහත පරිදි වයස අවුරුදු 45 ඉක්මවා පත්වීම් ලබා දී ඇති අය වෙත විශ්‍රාම වැටුප් හිමිගැන්විය හැක්කේ විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව විශ්‍රාම වැටුපක් හිමිගැන්වීම සඳහා සම්පූර්ණ කළ යුතු අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කර ඇතනම් පමණයි. විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය අනුව විශ්‍රාම වැටුපක් හිමිගැන්වීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා පහත සඳහන් පරිදි දක්වන්න පුළුවන්. එක ස්ථීර හා විශ්‍රාම වැටුප් සහිත තනතුරකට පත්වීමක් ලබා තිබීම දෙක ඉහත තනතුරෙහි සේවය ස්ථිර කර තිබීම තුන මාස 120ක දළ සේවා කාලයක් සේවයේ යෙදී තිබීම සහ හතර විධිමත් පරිදි සේවයෙන් විශ්‍රාම ගන්නවා තිබීම විශ්‍රාම වැටුප් හිමිගැන්වීම සඳහා සම්පූර්ණ කළ යුතු අවශ්‍යතා නියමිත පරිදි සම්පූර්ණ කර නොමැතිනම් ඔවුන්ගේ සේවා කාලය අනුව එක්වරක් පමණක් හිමිගන්වන සේවා පාරිතෝෂිකයක් හෝ කරුණාසාගත දීමනාවක් හිමිගැන්වීම සිදු කිරීමට හැකියාව පවතී. ඒ අනුව ගරු කාදර් මස්තාන් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නවලට මේ ආකාරයට පිළිතුරක් ලබා දෙනවා.
ගරු මන්ත්‍රීතුමා ඉතා කෙටියෙන් පැහැදිලි කරන්න.
ගෞරව අමාත්‍යවරු අවර්ලිකේ නන්දි உண்மையிலே நமது நாட்டுக்காக பல வருடங்கள் சேவை செய்து ஓய்வூதியத்தை எதிர்பார்ப்பவர்களுக்கான சில விசேட திட்டங்களை முன்னுக்கு செயல்படுத்துவதாக கூறியிருந்தீர்கள். இருந்தாலும் இந்த கூடுதலாக ஆன்லைன் சிஸ்டம் வந்து எப்போவுமே அந்த ஓய்வூதியக்காரர்கள் சொல்றாங்க, ஆன்லைன் சிஸ்டத்தில் தாங்கள் விண்ணப்பிக்க போனால் அது வேலை செய்தே இல்லை என்று. அந்த அடிப்படையில் அவ்வாறான குறைபாடு கண்டா வயது போனவர்கள் தூரத்திலிருந்து இங்கே வர வேண்டிய தேவைப்பாடு இருக்கிறதால அதுகளை கவனம் செலுத்தி விரைவாக சில முக்கியமான விடயங்களுக்கு விரைவான நிவர்த்திகளை செய்து கொடுக்கிறதோட இந்த 45 வயதுக்கு மேல அதுக்கு பிறகு வேலைக்கு வந்தவர்களுக்குரிய அந்த அவர்களுக்குரிய ஓய்வூதியம் வழங்கக்கூடிய விதத்தில் சட்ட திருத்தங்களை செய்தாவது. ஏன்னா ஒரு மாற்றத்தை ஏற்படுத்தி தான் உங்களை கொண்டிருக்கின்றார்கள் இந்த அரசு. அந்த அடிப்படைகளில் அவருக்கும் அதுகளை கொடுப்பதற்குரிய ஏற்பாடுகளையும் செய்து கொடுக்குமாறு அமைச்சர் அவர்களை கேட்டுக்கொள்கிறேன். நன்றி.
බෙවින්ම ස්තුතියි ගරු කථානායකතුමනි. එතුමා සඳහන් කරපු සමහර කාරණා පිළිබඳව මේ වන විටත් අපි රජයේ හැටියට තීරණ අරගෙන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කරලා තියෙනවා. විශේෂයෙන්ම ගරු අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් මේ පිළිබඳව එන ඉල්ලීම් සියල්ල සලකා බලමින් ඔවුන්ට සාධාරණ ඉටු කිරීම සඳහා පියවර ගනිමින්
ඉන්නවා. අමාත්‍යාංශ නිවේදන ගරු ආචාර්ය හරිණි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය 2025/9 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථානීයක 27/2 යටතේ අතන ලද ප්‍රශ්නෙට පිළිතුරු ලැබීම.
බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි. පළවෙනි ප්‍රශ්නයට පිළිතුර 2025/5/31 දිනට සියලුම ජාතික හා පළාත් පාසල්හි ගුරු පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පළාත් මට්ටමින් ඉදිරිපත් කළ හැකි අතර එය පහත පරිදි වේ. කොට්ටාස මට්ටමින් ඉදිරිපත් කිරීමේදී විශාල දත්ත ප්‍රමාණයක් ඉදිරිපත් කළ යුතු වන බැවින් එහි මෘදු පිටපත ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. පළාත් පාසල්, ජාතික පාසල්, පළාත් පාසල් සහ ජාතික පාසල් වල පුරප්පාඩු සංඛ්‍යාව ජාතික පාසල් වල පුරප්පාඩු සංඛ්‍යාව 1501යි. පළාත් පාසල් බස්නාහිර 4630යි, දකුණ 2513යි, මධ්‍යම 6318යි, වයඹ 2990යි, ඌව 2780යි, උතුරුමැද 1568යි, නැගෙනහිර 6613යි, සබරගමුව 3994යි, උතුර 3271යි, එකතුව 36178යි. ඉදිරියේදී සිදු කිරීමට නියමිත බඳවා ගැනීම පිළිබඳ තොරතුරු පහත පරිදි වේ. ඒ දිවයිනේ ජාතික පාසල් වල විද්‍යා, ගණිත, තාක්ෂණ විෂයන්, විදේශ භාෂා හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය යටතේ වන විෂයන් සඳහා පවතින අපොස උසස් පෙළ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා 2024/7/8 දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීමෙන් අනතුරුව වැඩ බාර නොගත් සුදුසුකම්ලාභීන් 353ක් සඳහා ඉදිරි මාස 2 තුලදී බඳවා ගැනීම සිදු කිරීමට නියමිතය. B. අංක 2233 හා 2021/6/18 දින ඇති ගැසට් නිවේදනය අනුව දිවයිනේ ජාතික පාසල් සඳහා විදේශ භාෂා ඉගැන්වීමට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 ශ්‍රේණියට උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් 92ක් සඳහා නැවත ප්‍රායෝගික පරීක්ෂණ සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීම මත එම පරීක්ෂණය 2025/8/19 දින පැවැත්වූ අතර ඒ අනුව ඉතිරි පුරප්පාඩු සඳහා අයදුම්කරුවන් 33 දෙනෙකු ප්‍රංශ, ජපන්, චීන, කොරියන්, ජර්මන් සහ හින්දි යන විෂයන් 6 සඳහා බදවා ගැනීම සිදු කිරීමට නියමිතය. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරපාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට අදාළව අංක 2317 හා 2023 127 දින ඇති ගැසට් පත්‍රයක් නිකුත් කරන ලද නමුත් එම ගැසට් පත්‍රයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකල නඩු හේතුවෙන් අතුරු නියෝගයක් මත 2023-325 දින පැවැත්වීමට නියමිත වූ විභාගය පැවැත්වීම තාවකාලිකව නතර කර ඇති බැවින් මේ දක්වා එම පුරප්පාඩු සඳහා බදවා ගැනීම සිදු කිරීමට නොහැකි වී අතර අනෙකුත් උපාධිධාරී ගුරුවරුන් බදවා ගැනීමටද නොහැකි වී ඇත. ඒ අනුව එම ගැසට් නිවේදනය මගින් බදවා ගැනීමට අපේක්ෂිත වූ ගුරු පුරප්පාඩු ප්‍රමාණය අවුරා තැබීමට සිදුවන අතර ඊට අමතරව තවදුරටත් පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති රාජ්‍ය සේවයේ බඳවා ගැනීම සමාලෝචන කමිටුවට ඉල්ලීම් ඉදිරිපත් කර එම පුරප්පාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් පවතී. 2. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ආගමික විෂයන් ඉගැන්වීම සඳහා සුදුසුකම්ලත් ගුරුවරුන්ගේ හිඟතාවය මඟහරවා ගැනීම පිණිස ආගම් විෂයන් ඉගැන්වීම සඳහා ධර්මාචාර්ය සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවය 3-2 ශ්‍රේණියට බඳවා ගැනීම යන මෑයෙන් අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද අංක 2017 ඇලඉරක් ED ඇලඉරක් E ඇලඉරක් 06 සහ 2017-2228 දින ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයට අංක 17 ඇලඉරක් 0.45 ඇලඉරක් 742 ඇලඉරක් 0.07 හා 2017-09 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ධර්මාචාර්ය සමතුන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අංක 2087 හා 2018-831 දරන ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ගැසට් නිවේදනය ප්‍රකාරව බඳවා ගැනීමේ තරඟ විභාගය 2019-25 දින පවත්වා ඇත. එලෙස ආගමික විෂයන් ඉගැන්වීම සඳහා ධර්මාචාර්ය සමතුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමට අදාළ උක්ත තරඟ විභාගය 2019-25 දින පවත්වා ඇතත් එම විභාගය පවත්වන කාලය වන විට ප්‍රමාණවත් පුරප්පාඩු නොමැති බැවීම මත බඳවා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. ඉන් අනතුරුව 2020 වසරේදී නැවත පුරප්පාඩු පැවති විෂයන් සඳහා පමණක් ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා සලකා බලා ඇත. ඒ අනුව ජාතික පාසල්හි පුරප්පාඩු පැවති කතෝලික හා ඉස්ලාම් ආගම්වලට අදාළව පමණක් උක්ත සඳහන් ලිඛිත විභාගය සමත් වූ පුරප්පාඩු සංඛ්‍යාව මෙන් 3 ගුණයකට සමාන අයදුම්කරුවන් ප්‍රමාණයක් ඇතුළත් ලේඛනයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ගෙන්වාගෙන එම ලේඛනයෙහි ඇතුළත් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ සඳහා 2020-10-16 සහ 20 දින ඇතිව කඳවා ඇත. ඒ අනුව 2020-10-16 දින අදාළ සම්මුඛ පරීක්ෂණය පවත්වන ලද නමුත් 2020-10-20 දින පැවැත්වීමට තිබූ සම්මුඛ පරීක්ෂණය එවකට පැවති COVID-19 වසංගතය තත්ත්වයේ රට තුළ උග්‍ර වීම හේතුවෙන් දින නියමයක් නොතොරව කල් තබා ඇත. එමෙන්ම රාජ්‍ය වියදම් සමාලෝචනය පිළිබඳ මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද 2021-8-28 දින ඇති සංදේශයට අදාළ අංක 21 ඇලඉරක් 1596 ඇලඉරක් 304 ඇලඉරක් 134 හා 2012-8-30 දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 2022-4-26 දින ඇතිව නිකුත් කර ඇති රාජ්‍ය අයවැය චක්‍රලේඛ අංක 3 ඇලඉරක් 2022 මගින් සේවක බඳවා ගැනීම සඳහා මූලික කටයුතු සිදු කර තිබුණද මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම කල් තැබීමේ නිර්දේශය යටතේ නැවත වරක් මෙම බඳවා ගැනීම තාවකාලිකව නවතා ඇත. මෙම ගැසට් නිවේදනය යටතේ සිදු කිරීමට නියමිත වූ බඳවා ගැනීම අවසන් වී නොමැති අතර අදාළ අයදුම්කරුවන් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ කොණු කරන ලද අභියාචනාවක් සඳහා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව විසින් දෙන ලද තීරණයක් අනුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ලිඛිත තරඟ විභාගයේ ප්‍රතිඵල පමණක් 2024 ජූනි මාසදී අන්තර්ජාලය වෙත නිකුත් කර ඇත. මීට අදාළව ප්‍රායෝගික පරීක්ෂණයක් පැවැත්වීමට නොහැකි වූ බැවින් ප්‍රායෝගික පරීක්ෂණයට අදාළ ලකුණු නොමැතිව උක්ත කලුණු නිකුත් කිරීම සිදුව තිබේ. කෙසේ වුවත් ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා හදාරා විද්‍යාපීඨවලින් වාර්ෂිකව ගුරු සේවයට ගුරු සේවය සඳහාම පිටවන ශික්ෂණ ඩිප්ලෝමාධාරීන් හට ගුරු පත්වීම් ලබා දීම අනිවාර්යෙන් කළ යුතු බැවින් 2019 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා වාර්ෂිකව ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් හට එම ආගමික විෂයන් සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ පත්වීම් ලබා දී ඇත. එමෙන්ම අංක 19 විවිධ ඇලිරක් 66 හා 2019 12 18 දින ඇති අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ප්‍රකාරව සංවර්ධන නිලධාරී සේවයේ භික්ෂුන් වහන්සේලා ගුරු සේවයට බදවා ගැනීම යටතේ ජාතික පාසැලෙහි බුද්ධාගම විෂය සඳහා ගුරු පත්වීම අවස්ථානුකූලව ලබා දී ඇති අතර පළාත් පාසල් සඳහාද උක්ත අමාත්‍ය මණ්ඩල තීරණය අනුව බදවා ගැනීම සිදු කරන ලෙසට උපදෙස් ලබා දී ඇත. ඒ අනුව පසුගිය කාල වකවානුවල තුල අදාළ තනතුරු පුරප්පාඩු සඳහා ඉහත පරිදි බදවා ගැනීම සිදු කර ඇත. අදාළ විෂයන්හි පළාත් සහ පාසල් තුල මේ වන විට පවතින පුරප්පාඩු පිළිබඳව පළාත් බලධාරීන්ගෙන් විමසන ලද අතර එම විෂයන්හි සැලකිය යුතු පුරප්පාඩු සංඛ්‍යාවක් නොමැති බව දන්වා ඇත. එමෙන්ම ජාතික පාසල්වලද මෙම විෂයන්හි පුරප්පාඩු නොමැති බැවින් උක්ත විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව පත්වීම් ලබා දීම කළ නොහැක. ආගමික විෂයන් සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අදාළව නිකුත් කරන ලද අංක 2087 ගැසට් නිවේදනය ප්‍රකාරව අදාළ බඳවා ගැනීම එම කාල වකවානුව තුළ සිදු කිරීමට නොහැකි වීම මත හා එම වකවානුවේදී සැලකිය යුතු පුරප්පාඩු ප්‍රමාණයක් නොමැති වීම මතත් මේ වන විට පවතින සීමිත පුරප්පාඩු ප්‍රමාණයද 2024 වර්ෂයේ විද්‍යාපීඨවලින් පිටවන විශේෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් වෙත වෙන් කිරීම හේතුවෙන් 2019-05-25 දින පවත්වන ලැබූ තරඟ විභාගයේ ප්‍රතිඵල මත ආගමික විෂයන් සඳහා ගුරුවරුන් බඳවා ගැනීම සිදු නොකිරීමට අදාළව වන නිර්දේශයන් රාජ්‍ය සේවා කොමිසම් සභාව වෙත ඉදිරිපත් කර උපදෙස් විමසන ලදී. එහිදී ඒ සම්බන්ධයෙන් වන නිර්දේශයන් සඳහා අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කරන ලෙසට රාජ්‍ය සේවා කොමිසම් සභා ලේකම්ගේ අංක PSC ඇලඉරක් EST ඇලඉරක් 2 ඇලඉරක් 3 ඇලඉරක් 13 ඇලඉරක් 2017 හා 2025-09 දින ඇති ලිපිය මගින් උපදෙස් ලබා දී අතර ඒ අනුව ඉදිරි කටයුතු සිදු කරමින් පවතී. 3. පාසල්වලට අනුයුක්ත කළ සංවර්ධන නිලධාරීන් නැවත රාජ්‍ය ආයතනවලට යොමු කිරීමේ වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කර නැත. මෙම කරුණට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 77 ඇලඉරක් 2023 FR 78 ඇලඉරක් 2023 88 ඇලඉරක් 2023 95 ඇලඉරක් 2023 හා අභියාචනාධිකරණ නඩු අංක 576 ඇලඉරක් 223 යටතේ නීති කෘත්‍යයක් සිදු කරන බැවින් එම අධිකරණ තීරණය ලැබීමෙන් පසු එම නියෝගය පරිදි කටයුතු කරනු ලැබේ. 4. අංක 865 ඇලඉරක් 3 දරණ 1995 43 ඇති දින ඇති පැරණි ගුරු සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමට ප්‍රථම ගුරු සේවයේ අභ්‍යාසලාභී නිලධාරීන් ලෙස කටයුතු කළ අභ්‍යාසලාභීන් ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සිදු කර ඇත. නමුත් අංක 1885 ඇලඉරක් 38 දරණ 2014-10-23 දින ඇති නව ගුරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව ගුරු සේවයේ තනතුරු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිතව ඇත්තේ විවෘත තරඟ විභාගයක ප්‍රතිඵල හා ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵල මත බැවින් ගුරු සේවා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයන්ගෙන් පරිබාහිරව කටයුතු කිරීමේ හැකියාවක් නොමැත. 5. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ මතුව ඇති ගැටලු නිරාකරණය සඳහා පත් කළ විද්වත් කමිටුව විසින් සකස් කළ මූලික වාර්තාව හා එහි නිර්දේශ වාර්තාව ගරු අග්‍රාමාත්‍ය මා වෙත ලබා දී ඇත. අවසාන වාර්තාව ලැබුනම ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතව ඇත. 6. ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ එක් එක් පීඨයන්හි කටයුතු කරන ලබන ආචාර්යවරුන්ගේ නාමලේඛනය සහ අධ්‍යාපන සුදුසුකම් ඇමුණුම එක ලෙස අමුණා ඇත. තවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාව විසින් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිදු වී ඇති අක්‍රමිකතාවයන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත්කර ඇති අතර එම වාර්තාවේ ඉදිරියේදී මා වෙත ඉදිරිපත් කරනු ලැබ ඇත. 7. රජය දැනුවත්ය. ඒ සම්බන්ධයෙන් රජය ගත් පියවර එක වෛද්‍ය ශිෂ්‍ය පුහුණුව සඳහා අවශ්‍ය මහාචාර්ය ඒකක පිහිටුවීමට වාට්ටු සහ අනිකුත් පහසුකම් සපයා ඇත. මහාචාර්ය ඒකකවල අවශ්‍යතාවය අනුව එම ඒකක සඳහා වෛද්‍යවරුන් 22ක් අනුයුක්ත කර ඇත. අවශ්‍ය හෙදකාර්ය මණ්ඩලය හා අනෙකුත් සේවකීන් ලබා දීමට අමාත්‍යාංශ මට්ටමින් කටයුතු කර ඇත. ඒ අනුව 2025 සැප්තැම්බර් මාස 15 සිට සිසුන් සඳහා මහාචාර්ය සායනක පුහුණුව ආරම්භ කරේ. දෙක ශිෂ්‍ය හා ආචාර්යවරුන්ගේ පොදු සහ කාර්යාල පහසුකම් සඳහා රෝහල තුල වෙනමම ගොඩනැගිලි දෙකක් ලබා දී ඇති අතර දැනට එහි අලුත් වැඩියා කටයුතු සැලසුම් කර ඇත. තුන ගල්ලස්ස මාතෘ හා ළමා රෝහලේ හත්වන තට්ටුව ශිෂ්‍ය හා අධ්‍යයන දෙපාර්තමේන්තු පහසුකම් සැලසීම සඳහා නවීකරණය කෙරෙමින් පවතී. හතර දිවා හා රාත්‍රී කාලවල පැවැත්වෙන සායනික පුහුණුවට සහභාගී වන අවසන් වසර සිසුන් සඳහා රෝහලට නුදුරින් ගොඩනැගිලි හතරක් මොරටුව විශ්වවිද්‍යාලය විසින් කුලී පදනම මත ගෙන නේවාසිකාගාර ලෙස යොදාගෙන ඇත. පහ මෙයට අමතරව පළමු වසර දෙක තුළ පාඨමාලාව හදාරන සිසුන් සඳහා නවීන ප්‍රායෝගික පහසුකම් සහිත ගොඩනැගිල්ලක් දැනටමත් මොරටුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ තනා ඇත. හය කළුතර රෝහලට කිට්ටුවෙන් සුදුසු ඉඩම වෛද්‍ය පීඨය වෙත වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත. ඒ අනුව ක්‍රියාත්මක වෙමින් පවතින.
ගරු විපක්ෂ නායකතුමා ඉතා කෙටියෙන් කාලේ ඉතාම මම හිතන්නේ සෑහෙන ප්‍රමාණයක් ගරු කතානායකතුමා ඔබේ විපක්ෂ නායකතුමා කාලේ විඩංගු වෙලා තිනවා මේ ප්‍රශ්න
සම්බන්ධයෙන්. ඔබතුමිය ලබා දුන්නු පිළිතුරු වල පරස්පර කරුණු තුනක් තියෙනවා. මම ඒ ටික ඔබතුමියට ඉදිරිපත් කරනවා කරුණාකරලා මේක ගැන නැවත සොයා බලන්න කියලා. දැන් අර විශේෂයෙන්ම ධර්මාචාර්ය විභාගය ගැන ඔබතුමිය පිළිතුරක් දුන්නා. දැන් විභාගයේ තිබ්බේ 2019/5/25 2020 ඔක්තෝබර් 16 වෙනිදා ප්‍රතිඵල නැතුව ඉන්ටර්විව් කරලා තියෙනවා. එතකොට ප්‍රතිඵල ලබා දීලා තිබෙන්නේ 2024 ඔබතුමිය කියපු ආකාරය. ඉතින් ඇත්ත වශයෙන්ම එතන බරපතල අක්‍රමිකතාවයක් සිද්ධ වෙලා තිබෙනවා. නැවත නැවතත් විභාග පවත්වන්නට පෙර මේ තියපු විභාගයේ ප්‍රතිඵල අනුව ඒ පත්වීම් ටික ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නයි කියන එක අපි යෝජනා කරනවා. ඊළඟ කාරණාව මම ඔබතුමියට පෙන්වන්න හදන්නේ විශේෂයෙන්ම සංවර්ධන නිලධාරී ශාස්ත්‍රයේ 16,600ක් ගුරු සංවර්ධන නිලධාරීන් හැටියට කටයුතු කරා. විශේෂයෙන්ම කෝවිඩ් කාලේ, කොරෝනා කාලේ සහ ඉන් පසුව රට බංකොලොත්තුණු කාලේ අමාරුකම් රැසක් මැද්දේ. ඇත්ත වශයෙන්ම ඔබතුමිය දැනගන්නට ඕන මේ සභාවේ ඉන්න මැති අමතිවරුන් ගණනාවක් පොරොන්දු වෙලා තිබෙනවා. මේ 16,600ට ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන පොරොන්දුව ඉෂ්ට කළා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි සමත කරන තීන්දුවක් තිබෙනවා අධිකරණේ. ඒ සමත කරන තීන්දුව තමයි වසර 3ක කාලවකවානුවක් තුළ පෝස්ට් ග්‍රැජුවට් ඩිප්ලෝමා එක සම්පූර්ණ කිරීමේ කොන්දේසියක් අභ්‍යාසලාභී ගුරුවරුන් හැටියට එතෙක් 2-2 ශ්‍රේණියට බඳවා ගැනීමයි. ඉතින් ඇයි ඒ දේ කරන්නට බැරි කියන එක බරපතල ගැටලුවක්. ගරු ලාල්කාන්ත මැතිතුමාම දන්නවා.
ගරු විපක්ෂනායකතුමා
වසන්ත සමරසිංහ මැතිතුමාම
දන්නවා.
ඒවා පිළිබඳව වීඩියෝ පටක් තියෙනවා. ඒවා මේ
රහසිගත දේවල් නෙවෙයි.
මට අහන්න ප්‍රශ්න අහන්න අවස්ථාවක්. ඒවා රහසිගත දේවල්
නෙවෙයි.
මේ 16,600ක් ගුරු සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නට ඇයි කටයුතු කරන්නේ නැත්තේ? ඒ වගේම රැකියාව විදහිත උපාධි ධාරීන් 35,000ක් ඉන්නවා. ඔබතුමියම කියලා තියෙනවා 52,000 උපාධි ශේෂ්ත්‍රයේ අභ්‍යර්ථු තියෙනවා කියලා. ඇයි මේ රැකියාව විරහිත උපාධි ධාරීන් 35,000යි ඒ වගේම අර ගුරු සංවර්ධන නිලධාරීන් 16,600යි ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන්නට පත්වින් ලබා දෙන්නට කටයුතු කරන්නේ අවසාන කාරණාව.
ගරු
විපක්ෂ
නායකතුමා
අවසාන කාරණාව ගම්පහ වික්‍රමාරච්චි ආයතනය ගැන ඔබතුමිය කිව්ව වාර්තාවක් ඉදිරිපත් කරලා තිබෙනවා කියලා මම ඔබතුමීට කියන්න කැමතියි. අනීතිකව විෂය නිර්දේශය සංශෝධනය කරලා තිබෙනවා. ඒ වගේම පීඨය සතු යටිතල පහසුකම් නැහැ. දේශන ශාලා නැහැ, විද්‍යාගාර නැහැ. මේ වගේ අඩුපාඩුකම් රැසක් තිබෙනවා. ඒ නිසා සීමා වාසික පුහුණු අවස්ථාවක් නැහැ. මේ අඩුපාඩු පිළිබඳව ඔබතුමියගේ අවධානය යොමු කරලා ඒවට විසඳුම් ලබා දෙන්න කියලා
ඉල්ලීම.
ගරු කතානායකතුමනි, ඉතාමත්ම කෙටියෙන් අතන පරස්පරයක් වතුන්නේ මගේ පිළිතුරේ. මම කිව්වේ 2024 RTI එකකින් ඒ තොරතුරු ලබා ගත්ත බව තමයි. සංවර්ධන නිලධාරීන් පිළිබඳ මම හිතන්නේ මේ පාර්ලිමේන්තුව තුල මම ප්‍රකාශ අවස්ථා ගණනාවක කළා තියෙනවා. ඒ ප්‍රශ්නය පිළිබඳ අපි ඉතාමත්ම අවබෝධයෙන් වැඩ කරන්නේ. නමුත් අධිකරණයේ යන ක්‍රියාමාර්ගවලටත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අපිට දීලා තියෙන නිර්දේශات අනුව තමයි අපිට මේකට ක්‍රියාත්මක වෙන්න වෙලා තියෙන්නේ. ඔවුන්ට කාලයක් තිස්සේ හිටපු ඇමතිවරුන් කරපු මැදිහත් වීම තුලින් අසාධාරණ සිද්ධ වෙලා තියෙනවා කියන එක අපි සියලු දෙනා කතා කරලා තියෙනවා. ඒ නිසාම තමයි කාලයක් තිස්සේ ඇදි ඇදි තිබ්බ ප්‍රශ්නයකදී අධිකරණයටත් අපි අපේ අධිකරණ ඇමතිතුමාගේ උපදෙස් ලබාගෙන මැදිහත් වීමෙන් කල් ගිය නඩු ඉක්තාම දින අපි ලබාගෙන මේ අපි හිතනවා අපිට තව ඉතාමත්ම කිට්ටුවෙන් ඒ අධිකරණ ක්‍රියාවලිය ඉවර කරගෙන මේකට මැදිහත් වෙන්න පුළුවන් වෙයි. අපි හැබැයි අපි මැදිහත් වෙන්නේ නීතිය අනුව ගුරු ව්‍යවස්ථාව අනුව සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අපිට දීලා තියෙන නිර්දේශ අනුව. නැවත වතාවක් ගම්පහ වික්‍රමාරච්චි එක පිළිබඳව ඒ වාර්තාව ඉල්ලා සිටියේ මම. ඒ නිසා ඒ වාර්තාව අනුව සහ ඒ නිර්දේශ අනුව ක්‍රියාත්මක කරනවා. ඒකත් අපේ කාලේ සිද්ධ වෙච්ච වැරදි නෙවෙයි. නමුත් ඒක නිවැරදි කරන්න අපි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. බොහොම ස්තුතියි.
කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ගරු කේ.ඩී. ලාල්කාන්ත මහතා 2025/9/11 නිදන ගරු ප්‍රවී කරුණානායක මහතා විසින් ස්ථානීය 27/2 යටතේ අසන ලද ප්‍රශ්නට පිළිතුරු ලබා දීමු.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයට පිළිතුර, දේශීය ගොවීන්ගේ වී නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලැබිය යුතු බව මෙන්ම සහල් මිල පාරිභෝගිකයන්ට දැරිය හැකි මට්ටමේ සාධාරණ එකක් විය යුතු බව රජය පිළිගන්න අතර මේ වන විට මේ සඳහා ක්‍රියා කර ඇත. මෙහිදී දේශීය වී තොග මිලදී ගැනීමේ අවම මිලක් ගණනය කිරීම සඳහා කෘෂිකර්ම පසුසම්පත් ඉඩම් හා වාරිමාර්ග ලේකම් විසින් පත්කරන ලද ඒ පිළිබඳ ප්‍රමාණවත් දැනුම සහ අත්දැකීම් වලින් යුතු නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් මගින් ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි වී කිලෝ එකක නිෂ්පාදන පිරිවැය ගණනය කර එයට 130ක ලාභයක් එක් කර වී වර්ගය 90 මෙම අවම මිලදී ගැනීමේ මිල නියම කර ඇත. නාඩු 120යි කිලෝ එකක් ප්‍රමිතිගත ඒවා, තෙත සහිත 102යි, සම්බ 125යි, තෙත සහිත ඒවා 105යි, කීරි සම්බ 132යි, තෙත සහිත එක 112යි. ඉහත මිලගණන් යටතේ වීඅලි මණ්ඩලයේ ගබඩා 146ක් දිවයින පුරා ව්‍යාප්තව තබා ගනිමින් ප්‍රමිතිගත වී මිලදී ගැනීමට ඍජුව දායක වීමට රජය ක්‍රියා කර ඇති අතර ඊට අමතරව ඔඩපණ ණය වැඩසටහන හරහා සානදායි පොලී පදනම මත පුද්ගලික අංශයට වී මිලදී ගැනීම සඳහා වාණිජ බැංකු මගින් ණය නිකුත් කර ඉහත මිලගණන් යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා පුද්ගලික අංශය වී මිලදී ගැනීම අධීක්ෂණය කරමින් වී මිලදී ගැනීමටත් රජය දායක වේ. ඒ අනුව වී තොග සඳහා සාධාරණ මිලක් ලැබීම තහවුරු වී ඇති බව රජයේ විශ්වාසයයි. ඉහත වී මිලදී ගැනීමේ අවම මිල ගණන් යටතේ මේ වන විට වීඅලි මණ්ඩලයෙන් පමණක් 2025/9/17 දින වන විට වී මෙට්‍රික් ටොන් 48,705,705 මිලදීගෙන ඇත. ඇමුණුම එක පිළිතුර, පසුගිය කාල පරිච්ඡේදය තුළ වෙළඳපොළ සහල් මිල ඉතා ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් පාලන මිලක් පැනවීමට සිදු නමුත් අද වන විට පනවන ලද පාලන මිලටත් වඩා අඩු මිලට වෙළඳපොළින් සහල් මිලදී ගැනීමට පාරිභෝගිකයාට හැකියාව ලැබී ඇත. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර, සාමාන්‍යයෙන් නාඩු වී ප්‍රභේද වලට වඩා අඩු ඇස අස්වැන්නක් කීරි සම්භාවලින් ලැබෙන අතර සහල් කෙටීමේදී කීරි සම්භාවල පසුවස්සනු හානි නාඩුවලට සාපේක්ෂව වැඩිය. මේ අනුව කීරසම්බා වී කිලෝග්‍රෑම් එකක නිෂ්පාදන වියදම නාඩුවලට සාපේක්ෂව වැඩිය. මේ අනුව කීරසම්බා මිල නාඩු මිලට වඩා ඉහලින් පැවතියද නාඩු අගා කිරීම ගොවීන්ට වාසි සහගතය. කීරසම්බා මිල නාඩු මිලට සමාන වන විට හෝ ඊට පහළ යන විට කීරසම්බා වගා කිරීමෙන් පාඩු ලැබිය හැකිය. ඒ අනුව පවතින කන්නේ ඒ ඒ වී වර්ගයේ වී මිල සහ ගොවීන්ගේ ෘචිකත්වය අනුව ඊළඟ කන්නේ වගා කරන වී වර්ග තීරණය වීම සිදුවේ. තුන්වෙනි ප්‍රශ්නය පිළිතුර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 90%ක් නාඩු වී වගා කර ඇති බව පැවසීම නිර්වද්‍ය දත්තයක් නොවේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති දත්ත අනුව නාඩු 77.45, සම්බා 10.15, කීරි සම්බා 10.5, දිගටි වී 0.04, වෙනත් 1.5 ලෙස 2024-25 මහකන්නේ වී වගා කර ඇත. පසුගිය කාලයේ පැවති නාඩු හිගයක් සමග නාඩු වී සඳහා හොඳ මිලක් ලැබුණු අතර නාඩු වී සහ කීරසම්බා වී අතර මිල පරතරය අඩුවීමක් සිදුවිය. මෙහිදී නාඩු වී වගා කිරීම වැඩි වාසි සහගත වූ බැවින් නාඩු වගා වපසරිය වැඩි වී කීරසම්බා වගා කළ ප්‍රතිශතය සුළු වශයෙන් අඩු වී ඇත. ඊළඟ ප්‍රශ්නයට උත්තරය, සහල් ආනයනය කිරීම සහල් ආනයන පාලන බලපත්‍ර යටතේ සිදුවන බැවින් බාස්මති සහල් හැර අනෙකුත් සහල් වර්ග ආනයනය කිරීම මේ වන විට සිදු නොවේ. එසේ වුවත් රට තුළ සහල් ලිගයක් ඇතිවී වෙළඳපොළ සහල් මිල පාරිභෝගිකයාට දැරිය නොහැකි මට්ටමක පවතින අවස්ථාවකදී පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම උදෙසා ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාකච්ඡා කොට ගනු ලබන තීරණයන්ට අනුව සහල් ආනයනය පිළිබඳ සලකා බලනු ඇත. ඊළඟ ප්‍රශ්නයට උත්තරේ, වී සඳහා අවම මිල තීරණය කළ කමිටුව වී වගාව සහ පසුවස්සනු තාක්ෂණය පිළිබඳ ප්‍රමාණාත්මක දැනුම සහ අත්දැකීම් පවතින නිලධාරීන්ගෙන් සමන්විත අතර ඔවුන් දිවයින පුරා වී වගාවේ දත්ත ලබාගෙන සාදා ඇති නිෂ්පාදන වියදමට 30%ක ලාභයක් එකතු කර වී සඳහා අවම වී මිලදී ගැනීමේ මිල නියම කර ඇති අතර පාරිභෝගිකයාට ලබා දිය හැකි අවම මිලට සහල් පාලන මිල නියම කර ඇත. මෙම පාලන මිලටත් අඩුවෙන් වෙළඳපොළේ මේ වන විට අලවි වන බව දක්නට ඇත. පස්වෙනි ප්‍රශ්නයට පිළිතුර, අම්පාරේ ගබඩා නිසි ලෙස භාවිත කරයි වී මිලදී ගැනීම අඛණ්ඩව සිදු කෙරේ. ගබඩා විවෘතව පවතින අතර අම්පාර දිස්ත්‍රික්කයේ වත්මන් තොග මට්ටම හැමුණුම එකෙහි දක්වා ඇත. හයවෙනි ප්‍රශ්නයට උත්තරේ, ශ්‍රී ලංකාව තුළ සහල් ලිගයක් ඇතිවී වෙළඳපොළ සහල් මිල පාරිභෝගිකයාට දැරිය නොහැකි මට්ටමක පවතින අවස්ථාවකදී පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව මගින් අවශ්‍ය නියාමනයන් සිදු කර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඔස්සේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම් සිදු කරනු ලබයි. එමෙන්ම ප්‍රතිපත්තිමය තීරණ උදෙසා ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව මගින් අවශ්‍ය අවස්ථාවන්හිදී ප්‍රතිපත්ති සකස් කොට අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා යොමු කරනු ලැබේ. හත්වෙනි ප්‍රශ්නයට පිළිතුර, 99.9%ක් පමණ ගොවීන් නව වැඩි දියුණු වී ප්‍රභේද භාවිතා කරන බැවින් පොහොර ඌනතාවයකදී ඍජු ලෙස අස්වනු අඩුවීමට එය හේතුවක් වේ. සාමාන්‍ය පරිදි පොහොර යෙදවූ වර්ෂයක් ලෙස 2020 සැලකූ විට එම වර්ෂය තුළ වී සඳහා යූරියා මෙට්‍රික් ටොන් 403,058ක් බෙදා හැර ඇති අතර 2024 යූරියා මෙට්‍රික් ටොන් 215,255ක් බෙදා හැර ඇත. මෙය 146.6ක අඩු වීමකි. ඊට සමගාමීව 2020 දී වී අස්වැන්න හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 4.5 සිට හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 2022 වර්ෂයේදී හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 3 ලෙසද, ඒ කියන්නේ 133.3 කඩුවීමක් සහ 2024 වර්ෂයේදී හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 3.8 ලෙසද අස්වනු අඩුවීම සිදු වී ඇත. විභාගාවේ වියදම සංසන්දනාත්මකව සලකා බැලීමේදී 2023-24 මහකන්නේ පෝර සඳහා අක්කරයකට රුපියල් 46,890ක් වැය වී ඇති අතර 2024-25 මහකන්නේ එය රුපියල් 22,851 දක්වා අඩු වී ඇත. ඒ අනුව 2023 විභාගාවේ අක්කරයකට වැය කළ මුළු මුදල වන රුපියල් 146,056 සිට 2024 වන විට රුපියල් 137,917 දක්වා අඩු වී ඇත. යූරියා මිල 2023 කිලෝග්‍රෑම් 1ක් රුපියල් 461ක්, 2024 යූරියා කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 177 සිට 184 දක්වා, MOP කිලෝග්‍රෑම් 1ක් රුපියල් 398 සිට රුපියල් 217 දක්වාත්, TSP කිලෝග්‍රෑම් 1ක් රුපියල් 256 සිට රුපියල් 244 දක්වාත් අඩු වී ඇත. මේ අනුව වී කිලෝ එකක නිෂ්පාදන වියදම රුපියල් 59.37ක් රුපියල් 81.73ක් අතර පවතිද්දී වී කිලෝග්‍රෑම් එකක් සඳහා රජය ප්‍රකාශිත අවම වී මිලදී ගැනීමේ මිල රුපියල් 120.132 අතරත් පවත්වා ගැනුණි. එමගින් කිලෝග්‍රෑම් එකකට ගොවීන්ට රුපියල් 38.73ක් අතර ලාභයක් ලැබේ. අටවෙනි ප්‍රශ්නයට පිළිතුර, වෙළඳපොළ සහල් මිල පාරිභෝගිකයාට දැරිය නොහැකි මට්ටමක පවතින විටදී සාධාරණ මිල ඉහළ යෑමක් සිදුවන අවස්ථාවකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හරහා පාරිභෝගිකයා ආරක්ෂා කිරීම උදෙසා අවශ්‍ය මැදිහත් වීම වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත සහ සමූපකාර අමාත්‍යාංශයේ මගින් සිදු කරනු ලබයි. වරහන් ඇතුලේ පාලන මිලක් පැනවීම වෙළඳපොළ අධීක්ෂණය. එමෙන්ම ලංකා සතොස අලවිසල් ජාලය ඔස්සේ සානදායි මිල ගණන් යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු කරනු ලබයි. තවද අත්‍යවශ්‍ය භාණ්ඩ සානදායි මිල ගණන් යටතේ පාරිභෝගිකයාට ලබා දීමට සඳහා සමූපකාර තොග වෙළඳ සංස්ථා විසින් තොග වෙළඳ මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතී. නවවෙනි ප්‍රශ්නයට පිළිතුර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති වී ප්‍රභේද සියල්ල අක්කරයකට බුසල් 200 වරන් ඇතුළේ හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 10 ඉක්මවන අස්වනු විභවයක් පවතින නව වැඩි දියුණු වී ප්‍රභේද වන අතර සාමාන්‍ය අස්වැන්න අක්කරයකට බුසල් 73ක් වැනි ඉහළ අගයක පවතී, පහළ අගයක පවතී. මෙහිදී විභව අස්වනු ලබා ගැනීමට ගුණාත්මක බිත්තර වී භාවිතය, සමතුලිත පැල ඇටි පෝෂණය, ජලපාලනය, වල්පාලනය, රෝග පලිබෝධ පාලනය ආදී තාක්ෂණික පැකේජයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත. මෙම නව තාක්ෂණික පැකේජය ප්‍රායෝගිකව ගොවීන් භාවිතා කරන මට්ටමට ගෙනීම සඳහා රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාදාමයන් සකසා ඇත. එමෙන්ම සහල් කර්මාන්තය තිරසාරව පවත්වා ගැනීමට වෙළඳපොළ හසුරුවමින් අගයදාම සංවර්ධනය දීර්ඝකාලීන සැලසුමට අයත් වේ. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල සහල් පරිභෝජනයේ වසරකට කිලෝග්‍රෑම් 114ක් වන අතර ඒ අනුව වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් මිලියන 4.8ක් බව ගණනය කර ඇත. 2028 වර්ෂයේ මෙම ඉලක්කය සපුරා ගැනීමේ අරමුණින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂ යාය වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර එමගින් 2025 අවසානයේ සාමාන්‍ය වී අස්වැන්න හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 4.1ක්ද 2028 වන විට එය හෙක්ටාරයකට මෙට්‍රික් ටොන් 4.2ක්ද ලෙස ඉහළ දමමින් සමස්ත වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4.8ක් ළඟා කර ගැනීමට අපේක්ෂිතය. දහවෙනි ප්‍රශ්නයට පිළිතුර. ශ්‍රී ලංකාවේ රේගු වාර්තාවලට අනුව 2025 වර්ෂයේ ජනවාරි මස සිට අගෝස්තු 31 දක්වා සහල් මෙට්‍රික් ටොන් 112,040ක් ආනයනය කර ඇත. ආනයනික සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා මුළු බදු වටිනාකම රුපියල් 65ක් වේ. මෙය විශේෂ වෙළඳ බද්ද මගින් ආවරණය වේ. ඊළඟ ප්‍රශ්නයට පිළිතුර. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත් අනුව 2025 යලකන්නේ වී මෙට්‍රික් ටොන් මිලියන 2.2ක් අස්වැන්නක් ලැබීමට නියමිත අතර එය මෙම අස්වැන්නෙන් ඊළඟ මහ කන්නේ, ඒ කියන්නේ 2025-26 බිත්තර වී අවශ්‍යතාවය සඳහා මෙට්‍රික් ටොන් මිලියන 0.08ක් සහ අනෙකුත් අපතේ යෑම සඳහා වී මෙට්‍රික් ටොන් මිලියන 0.13ක් අඩු කළ විට සහල් අවශ්‍යතාවය සඳහා වී මෙට්‍රික් ටොන් මිලියන 1.99ක් ඉතිරි වේ. එමගින් සහල් මෙට්‍රික් ටොන් මිලියන 1.29ක් ලබාගත හැකි අතර මාසික පරිභෝජනය සහල් මෙට්‍රික් ටොන් 102ක් ලෙස ගණන් බැලූ විට මාස 6ක කාලයකට ප්‍රමාණවත් බව පෙනී යන බැවින් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී නොමැත.
බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ගරු ආචාර්ය හිඳුම සුනිල් සෙනවි මහතා 2025/8/20 දින ගරුකේ කාද මස්තන් මහතා විසින් ස්ථාවරනික 27/2 යටතේ යතනත ප්‍රශ්න පිළිතුරු ලබා දෙමි.
ගරු කථානායකතුමනි, ස්ථාවර නියෝග 27/2 ප්‍රශ්නය දීර්ඝ පිළිතුරක් තිබෙන්නේ. ඒ හරය මම ඉතා නිවැරදිව ඉදිරිපත් කරන්න කල්පනා කරනවා. කාලයත් සලකලා 2019 පෙර ශුද්ධ වූ කුරාණේ පරිවර්තන හෝ ඉස්ලාම් පොත් නිදහස් කිරීම සඳහා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නිර්දේශ පොදුවේ ලබාගෙන තියෙනවා. මේ කටයුත්ත හසුරුවනු ලබන්නේ මුස්ලිම් හා ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හරහා. කෙසේ වුණත් 2019 අප්‍රේල් පාස්කු ඉරිදා දින ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ නව උපදෙස් මාලාවක් මේ සඳහා නිකුත් කළා. ඒ අනුව කුරාණයේ පරිවර්තන හෝ අරාබි පොත් සුදුසුකම් සහිත මුස්ලිම් විද්‍යාර්ථීන් විසින් සමාලෝචනය කර වෙනත් කිසිදු ආගමක් විවේචනය කරන හෝ පරිභව කරන පාඨ නොමැති බව තහවුරු කළ යුතු බව දැනුම් දීලා තිබෙනවා. එමනම් මංක 1 සහ 2 ලිපිවල ඒ බව තියෙනවා. ඒ අනුව දෙපාර්තමේන්තුවෙන් විද්‍යාර්ථීන් නම් කරන ලෙස ඉල්ලා ඇති අතර ඒ මත පදනම්ව සමාලෝචන කමිටුවක් ආරක්ෂක අමාත්‍යාංශය මගින් පිහිටවලා තිබුණා. කමිටු සමාජිකයන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හරහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබා දුන් මාර්ගෝපදේශ හා රාමුව යටතේ තමයි ඉපත් කරනු ලැබුවේ. එමනම් 3 හා 4. ඒ වගේම කුරාණයේ පරිවර්තන හා ඉස්ලාම් පොත් ආනයනය සඳහා සුවිශේෂී උපදෙස් හා මාර්ගෝපදේශ ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කරලා තිබෙනවා. මෙම රාමුව යටතේ සමාලෝචන කමිටුව ද්‍රව්‍ය පරීක්ෂා කර නිර්දේශ ලබා දීම තමයි සාමාන්‍යයෙන් කෙරෙන්නේ. ඒ අනුව අංක FCSU 82.33.306 දරන කන්ටේනරේ අඩංගු වෙලා තිබෙන ශුද්ධ වූ කුරාණ 5 සඳහන් තොගය ඒ නිර්දේශ ප්‍රකාරව තහනම් කරනු ලැබ තිබෙනවා. එමනම් අංක 7 අරාබි බසින් ශුද්ධ වූ කුරාණය ප්‍රමාණය තමයි 25,000ක්. ශුද්ධ වූ කුරාණය දෙමළ පරිවර්තනය එහි ප්‍රමාණය 15,640ක්. ඒ වගේම ශුද්ධ වූ කුරාණය දෙමළ 9720ක් ශුද්ධ වූ කුරාණය සිංහල 1200ක් කලින් සඳහන් කරන ලද කන්ටේනරයේ එතොගේ අරාබි බසින් ශුද්ධ වූ කුරාණ පිටපත් 25000ක් නිකුත් කරලා තිබෙනවා ගැටලුවකින් තොරව එමුනම් අංක 8 ඉතිරි ශුද්ධ වූ කුරාණ පරිවර්තන පිටපත් 26560 සිංහල හා දෙමළ භාෂාවලින් ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන දැනට රඳවාගෙන තිබෙනවා පොත් සමාලෝචන කමිටුවෙන් අනුමැතිය ලබා දී නොමැති අතර පරිවර්තන සඳහා ප්‍රතිෂ්ඨාපිත රාමුවේ අවශ්‍යතා ආනයනික කුරාණ පරිවර්තන සම්පූර්ණ නොකරන බැවින් අවශ්‍ය නිෂ්කාසන ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් ලබා ගැනීමට නොහැකි වී තිබීමයි මෙහි ගැටලුව. එතනත් එමනුමක් ලිපියක් තිබෙනවා. මෙම තීරණය ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ගනු ලැබුවා. එහි උද්ෘතය තිබෙන්නේ මෙහෙමයි. ගැටලු සහගත පොත් මුල් ප්‍රකාශකයන් විසින් නිවැරදි අදෝලිපි නිවැරදි අර්ථ විවරණ අදාළ පිටුවල ඇතුළත් කර ඇතනම් මිස නිකුත් කළ නොයුතුය යන්න. ගරු කථානායකතුමනි මෙතන මේ ප්‍රශ්නය අපි දැන් ටික දවසක් තිස්සේ උත්තර දෙන ප්‍රශ්නයක්. මේ නොගැලපීම් ඒ වගේම මේ දීර්ඝ උද්ෘත වලට අදාළ රෙෆරන්සස් පැහැදිලි නොකරපු තැන් 30 ගණනක් තිබෙනවා. ඒවා තමයි අපි පැහැදිලි කරගන්න මේ ආරක්ෂක කවුන්සිලයෙන් මේ මඟ පෙන්වීම කරලා තිබුණේ. ඒක කරන්නේ ඇත්තටම ආගම් අතර ජන ප්‍රජාවන් අතර කිසිදු ආකාරයක සංහිඳියාවට පළුද්දක් ඇතිවීම අපේ අපේක්ෂාව නොවන නිසා අන්තරාගමික සමගිය ආරක්ෂා කරමින් කිසිදු සමාජ අසමගිය වළක්වාලමින් නිසි පරිවර්තන පැහැදිලි කිරීම මුස්ලිම් ප්‍රජාව වෙත ළඟා විය යුතුයි කියන එකයි අපේ අදහස. 2019 පෙර මේ අවශ්‍යතාව තිබුණේ නැහැ. ඔබ දන්නවා 2019 පස්සේ තමයි මේ ටිකක් තීව්‍ර පරීක්ෂාව ආරක්ෂක අමාත්‍යාංශයෙන් උපදෙස් මත කෙරෙන්නේ. මේ සඳහා විද්වතුන් නම් කරන ලෙස දැනුම් දුන්නට පස්සේ මෙන්න මේ විද්වත් කණ්ඩායම තමයි ග්‍රන්ථ පරීක්ෂාවට නම් කරනු ලැබුවේ. 2021 ඒ ස්ථාපිත කිරීමේ සිට කමිටුව ස්වේච්ඡාවෙන් අඛණ්ඩව සේවය කරන බව කියන්නට ඕන. ශාස්ත්‍රපති ෂේක් අක්‍රම් නුර් අමිත් ඒ වගේම ෂේක් ආචාර්ය ඒ අස්වර් අසාම් ෂේක් මුර්ෂිද් මුලාෆර් ශාස්ත්‍රපති ෂේක් සැකි අහමඩ් ෂේක් ශාස්ත්‍රවේදී ෂේක් ඒ එච් ඉස්හදුනින් ෂේක් මුෆ්ටි මුස්තාපා නීතිවේදීතුමා ඒ වගේ අධ්‍යාපනපති ෂේක් එම් ආර් එම් සිල්මි මේ කියන විද්වත් කණ්ඩායම ගෞරවනීය කණ්ඩායම තමයි පත් කරලා තිබෙන්නේ. ඊළඟට ඔබතුමා විමසනවා තව කොටසක් දෙමළ අනුවාදය සම්බන්ධව. සමාලෝචන කමිටුව ශුද්ධ වූ කුරාණයේ අරාබි අනුවාදයට පමණක් අනුබැතිය ලබා දීලා තියෙනවා ගරු කථානායකතුමනි. පරිවර්තිත අනුවාදයෙන් අවශ්‍ය රාමුවට අනුගත නොවූ බැවින් අනෙක්වා නිර්දේශ වෙන්නේ නැහැ. ඒ නිර්දේශ නොවන හේතුන් ප්‍රධාන හේතුන් වගන්ති 4ක් තිබෙනවා. මම කෙටියෙන් සඳහන් කරන්නම්. 2-3 වගන්තිය කුරාණයේ පරිවර්තනවල අවශ්‍ය ස්ථානයන්හි ජිහාඩ් සහ අනෙකුත් ඒවායේ පද වැනි විශේෂයෙන්ම නිසි පැහැදිලි කිරීම නොමැති විට පාඨකයා විසින් වැරදි ලෙස තේරුම් ගැනීමට හැකියාව ඇති ආයාත් පද අදෝලිපි මගින් පැහැදිලි කරන්න ඕන කියන එක. 2-4 වගන්තිය කුරාණයේ පරිවර්තනවල සර්ව බලධාරී අල්ලාහ් දෙවියන් සහ ඔහුගේ ප්‍රිය මුහම්මද් අනාගත වක්තෘතුමා ඔහුට සාමය ලැබේවා. අනෙකුත් අනාගත වක්තෘවරු දේව දූතයන් සහ කුරාණයේ සඳහන් භක්තිමත් පුරුෂයන් හා කාන්තාවන් ආමන්ත්‍රණය කිරීම සඳහා සුදුසු ගෞරවනීය වචන යොදාගත යුතුය. ඉහත සඳහන් ආයට ගෞරවනීය අගෞරවනීය ලෙස සැලකෙන වචන භාවිත කර තිබේ නම් ඒවා නිෂ්කාශනය වෙන්නේ නැහැ, නිදහස් කරන්නට ලැබෙන්නේ නැහැ කියන තත්වය. 6-3 වගන්තියේ තිබෙන තොරතුර මෙහෙම. හන්බාලි හෝ මාලිකිෆ් පදනම් කරගත් පොත් මෙන්ම ෆට්වාහි පොත් ආනයනය කළ හැක්කේ පරේෂණ හා යොමු කිරීම අරමුණු සඳහා පමණයි. 8-3 වගන්තිය අවසන් වශයෙන් වෙනත් චින්තන හා පාසල් පදනම් කරගත් ඉස්ලාම් පොත් නිසි සාධාරණීකරණය සමග පරේෂණ හා යොමු කිරීමේ අරමුණු සඳහා පමණක් තමයි අවසර දෙන්නේ. මෙන්න මේ ක්‍රමය තමයි අනුගමනය කළේ. අවසන් වශයෙන් ඔබතුමා අහනවා දැනට රඳවා තබාගෙන ඇති ශුද්ධ වූ කරන්නේ දෙමළ පිටපත් නිදහස් කිරීම සඳහා රජය ගන්න ක්‍රියාමාර්ග මොනවාද කියලා මේ මහා සංවාදයේ ඉස්සරහට ඇවිල්ලා 2025 ජුනි මාස 23 වෙනිදා 23 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස් වෙලා තීරණයක් ගන්න ලැබුවා. මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මේ දක්වා ආරක්ෂක මණ්ඩලයේ නියමයන් දැඩි ලෙස ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ මං අර කලින් කියපු අප සියලු දෙනාගේ සංහිඳියාව පතා ජාතික ආරක්ෂා අවශ්‍යතාවන්ට සම්පූර්ණ අනුකූල භාවය සහතික කරමින්, එයට සමගාමීව මුස්ලිම් ප්‍රජාවේ ආගමික මත ආරක්ෂා කරමින් සහ රට පුරා අන්තරාගමික සමගිය ආරක්ෂා කරමින් දෙපාර්තමේන්තුවේ කටයුතු මෙන්න මේ රාමුව ඇතුලේ තමයි ගරු කතානායකතුමනි ඉස්සරහට ගෙනියන්න වෙන්නේ. මේ තමයි අසා තිබෙන ප්‍රශ්න වලට දෙන්න තියෙන පිළිතුරු. බොහොම ස්තුතියි.
ගරිමන්තව කෙටි පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
ගෞරවමචර් අවර්ගලේ, இது கிட்டத்தட்ட இலங்கையில் வாழும் 25 லட்சம் முஸ்லீம்களுடைய பிரச்சனை. கிட்டத்தட்ட இதே குர்ஆன், இதே மன்னர் பகது குர்ஆதாவது அல் குர்ஆன் பிரதி மொழிபெயர்க்கப்பட்ட இதிலிருந்து கிட்டத்தட்ட 3 லட்சம் குர்ஆன்கள் இலங்கைக்கு வரப்பட்டிருக்கிறது. அந்த 3 லட்சம் குர்ஆன்களும் இன்று பாவனையில் இருக்கின்றது, பார்க்கப்படுகின்றது. கிட்டத்தட்ட நானே 30 வருடங்களுக்கு முதல் இதே குர்ஆனை எடுத்திருக்கின்றேன். நீங்கள் சொன்ன அந்த நேரம் இதே மொழிபெயர்ப்பு, மற்றது இதே மொழிபெயர்ப்புல இப்பொழுதும் இங்கே நீங்கள் கொண்டு வர முடியாதென்று தடுத்து வைத்திருக்கின்றீர்கள். ஒரு குழு போடப்பட்டிருக்கின்றது. உதாரணத்துக்கு நாங்கள் கேட்கின்றோம், அந்த ரிவ்யூ கமிட்டிக்குரிய ரிவ்யூ கமிட்டி தொடர்பான சட்டப்பூர்வ தன்மை என்ன முதலாவது அது எங்களுக்கு தெரியணும். அந்த ரிவ்யூ கமிட்டியில் இருக்கிற ஒரு 8 பேர் இலங்கையில் இருக்கின்ற 25 லட்சம் முஸ்லீம்களுடைய இந்த புனித அல் குர்ஆனை தடுப்பதற்குரிய ஒரு முடிவை அவர்களுக்கு எடுக்க என்ன அவர்களுக்கு நினைக்கிறேன் ஒரு மார்க் அடிப்படையிலோட முடியாது என்ற அடிப்படையில் இது சம்பந்தமாக நாங்கள் அன்று நீங்கள் 2019 ஏற்பட்ட அந்த குண்டு வெடிப்பை நீங்கள் காரணம் காட்டுறீங்க. அதை விட பெரிய யுத்தமே நடந்துச்சு. அப்ப அந்த சமூகம் சார்ந்த புனித நூல்கள் வந்துச்சு, அதுக்கு இவ்வாறான ரிவ்யூ கமிட்டி போடப்பட்டுச்சா? அப்படி போடப்படவில்லை. அதே போல இதுல சட்ட எங்களுக்கு தேவை. சட்ட வாக்கம் என்னங்கிறதை நீங்க சொல்றதோட கிட்டத்தட்ட நான் இதில் குறிப்பிட விரும்புகின்றேன். இப்போ ஸ்மார்ட் போன்களை நாங்கள் எடுத்தால் பிளே ஸ்டோர், அதே போல ஆப்பிள் ஸ்டோர், ஆன்லைன், யூடியூப், இது எல்லாத்திலையும் இன்றைக்கு இளைஞர்கள் மொழிபெயர்க்கிறதுக்கு போனாங்கண்டா இதே மொழிபெயர்ப்பு தான் இருக்கின்றது. கொஞ்சம் நாங்க முக்கியமான ஒரு சமயம் சார்ந்த ஒரு பிரச்சனை, ஒரு அடிப்படை மனித உரிமை மீறப்படுது இன்னைக்கு. அதை இல்லாமல் ஆக்குறதுக்காக கொஞ்சம் பல இதுகள் நான் உங்களுக்கு எந்த இடத்துலயும் கடைச்சல் தர்றதுல எனக்கு ஒரு சின்ன ஒரு சந்தர்ப்பம் தரணும். அந்த அடிப்படையில இந்த புனித அல் குர்ஆன் அதன் ஆரம்ப வடிவில் எவ்வித விளக்க குறிப்பும் இன்றி அரபு மொழியில் தமிழ் மொழியிலும் வாசித்து இலங்கை வாழ் 25 லட்சம் முஸ்லிம்களினதும் அடிப்படை உரிமை என்பதனை நீங்கள் ஏற்றுக்கொள்கின்றீர்களா? அவ்வாறு ஏற்றுக்கொள்ளும் போது இதை நீங்கள் விடுவிக்க வேண்டும். 50 நாடுகள் கிட்டத்தட்ட 50 மொழிகள் மொழிபெயர்க்கப்பட்டு பல நாடுகளுக்கு போகுதுன்ற அடிப்படையில் நீங்க இதை பார்க்கறதோட
ஏனைய
பிரச்சனை காலங்களில் கொஞ்சம் ஒரு நிமிடம் தாங்கள், நான் முடித்துக் கொள்கிறேன். அந்த அடிப்படையில் வந்து நீங்கள் உரிய இந்த ரிவ்யூ கமிட்டி போடுறதுக்குரிய எங்களை பொறுத்தளவுக்கு சட்டப்பூர்வ தன்மையே ஒரு கேள்விக்குறி. அப்படி நீங்கள் போட்டிருந்தீங்க என்றால் ஒவ்வொரு யூனிவர்சிட்டியில இருக்கின்றார்கள் பேராசிரியர்கள், அவர்களை கொண்ட ஒரு குழுவை போடும் போட்டு இது ஒரு ஒரு சாதாரணமாக ஒரு முஸ்லிம்களுடைய ஒரு புனித நூல், அப்ப அது ஒரு கேள்வி கூத்தாக்கின்றார்கள், அதை கேவலப்படுத்துகின்றார்கள். அந்த நிலைமையில நீங்கள் இருக்கக்கூடாது என்பதனை நாங்கள் கேட்டுக்கொள்கிறேன். அந்த அடிப்படையில் நீங்கள் கட்டாயம் ரிவ்யூ கமிட்டிங்கிறது இதுக்கு மட்டும் அதை எந்த சட்ட கொஞ்சம் அமைச்சர் அவர்கள் எங்களை தெளிவுபடுத்தலும் ரிவ்யூ கமிட்டிக்குரிய சட்டப்பூர்வ தன்மை என்ன என்பதனையும் கொஞ்சம் நீங்கள் கேளுங்க. அதுக்குரிய அதிகாரம் யாருக்கு கொடுத்தோம்னு சொல்லி கேளுங்க. எங்களுக்கு கொஞ்சம் அமைச்சர் அவர்கள் தெளிவுபடுத்தினா நல்லாம்.
கர்வமாத்துமா
கர்வ கதாநாயகத்துமணி ஓத்துமா அஹன பிரஷ்னிய பெஹதிலி மே குரான மே சுத்தவு குரான ஜனதாவட்ட உதாஹரின் ஓன பவ எத்து நமது மம தீர்கவ பெஹதிலி கரே மே சம்பந்தேன் தெனட்ட அரகின தீன கிரியாமார்க சா நீதிமே பசுபிம கொய் தரன் தார்க்கிக்கவ கொடுனைகில தீனோது கியனேக்கு உபாகனவா சமாலோச்சன கமிட்டுவ கேன சமாலோச்சன கமிட்டுவ பத்கரல திவேன்னே ஏ ஏ சுதுசுகாம் சாகிதமங்க சுதுசுகாம் சாகிதவம் தமை ஏ தனதுருத் சமக கியேவுவே முஸ்லிம் ஆகமிக கட்டயுத்து அப்பே சாஸ்கிருதி கட்டயுத்து டிபார்ட்மெண்ட் அத்தியாட்சியாகி அஸ்தரிங்கிய லிபியக்கின் தமை பத்தீம கரலத்திபேன் ஸ்வேச்சாவிங் எத்துமல்ல சேவைய கரான் உப விமசலத்திபின வகை வீம் கரணவத கெசட் கரலத்தீனவத கெசட் கிரிமே உணாவாக் නැහැ ගෙවීම ලබන්නේත් නැහැ ඒ මණ්ඩලය නුසුදුසු නම් ඒ මණ්ඩලය නුසුදුසු නම් ඔබතුමාලාට පුළුවනි අපිට ලිඛිතව දැනුම් දෙන්න ඒක විධිමත්ව අපට දැනුම් දුන්නොත් අපිට පුළුවනි නැවත ඒක සලකා බලන්න මොකද හේතුව තියෙන්නේ මේක කවුරුත් අපි කිය කාගේවත් උවමනාවකට අත්නෝමතික විදියට පත් කරපු කමිටුවක් නෙවෙයි මේ සියලුම දෙනා අප දැනට හිතන විදියට මොකද මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ උපදේශයක් අවශ්‍ය වුණාම ඒ පිළිබඳ උපදේශක මණ්ඩලයක් ඒ වගේම අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තු එහි පරිපාලන ව්‍යූහයක් තිබෙනවා. ඒතර ඒ අනුව තමයි දැනට කටයුතු කරලා තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ සපයලත් තිබුණා. එතකොට ඒ කමිටුව ඔබට විශ්වාස නැතිනම් අපිට පුළුවනි ඔබගේ විකල්ප යෝජනාවට සවන් දෙන්න. එතකොට ඒ අනුව කළ යුතු දේ කරන්න. ඒ වගේම තමයි ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් රැස්වුණු කමිටුවේදී මේ විසඳීමේ උවමනාව ඇති තරම් පැහැදිලි කරලා දුන්න අපි සියලු දෙනාගේ රජයේ උවමනාව ඒක තමයි. නමුත් ඔබතුමාලා දන්නවා මේක මුද්‍රණය වෙන්නේ අල් මදීනාවේ. මෙහි මුද්‍රණය වුණේ නැහැ මන් දන්න තරමින්. ඊළඟට මේ රෙෆරන්සස් නිවැරදි කරලා පිටු දෙක තුනක් හැටියට පොතේ අගට එකතු කරන්න පුළුවන් ද ආදී විකල්ප ගැන සාකච්ඡා කරනවා. නමුත් ඒව අවදානම් සහිතයි. ඒව ඉවත් වෙන්න පුළුවන් කාලාන්තරයක් ගත වුණාම මේ ප්‍රශ්නෙට වෙන විදියකට ඔරොත්තු දෙන නැත්නම් මුහුණ දෙන පොතක් අපේ සමාජයේ ලිය තියෙන්න පුළුවන්. මේක තමයි අපේ වමනා වුණේ. මේ සියල්ල නිවැරදි කරලා නැවත ලංකාවේ මුද්‍රණය කරන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක එක විදියක්.
ගරු අමාත්‍යතුමා කෙටි කරන
පිළිතුර. කතානායකතුමනි මෙන්න මේක තමයි ඔබට පැහැදිලි කරන්න වෙන්නේ. මේක අපේ සත්භාවය වටහා ගන්න කියලා අපි ආරාධනා කරනවා. ගැටලුවකින් තොරව විසඳ ගන්න ඔබ උතුමාලගේ පැත්තෙන් විකල්ප යෝජනා කරනවා නම් ඒවටත් සවන් දෙන්න අපි සූදානම්.
ප්‍රධාන වැඩකටතු ආරම්භයේදී පනත් කෙටුම්පත් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ගරු මන්ත්‍රීතුමා අපි විවාදයකට යන්න බෑ මේ අවස්ථාවේ. අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන
කතානායකතුමනි ඔට්ටුවැල්ලේ මහා සෝදු බදු සංශෝධන නැමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මම ඉදිරිපත් කරනවා.
1988 අංක 40 දරන ඔට්ටුවැල්ලීම සහ සූදුබදු සංශෝධන පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම් පතකි.
ගරු මන්ත්‍රී කාදර් මස්තාන් මන්ත්‍රීතුමා ඔබතුමාගේ පොයින්ට් එක මොකද්ද?
நான் கேட்ட கேள்விக்கே இன்னும் கொஞ்சம் வேண்டால் இது ஒரு சமூகம் சார்ந்த ஒரு பாரிய பிரச்சனை கிட்டத்தட்ட 25 லட்சம் முஸ்லீம்களுடைய பிரச்சனை நான் நேரத்தோட கூடியிருந்தேன். கௌரவ அமைச்சர் சொன்னீங்கள் இது சம்பந்தமான இந்த கமிட்டியை நான் குறை சொல்லல. கமிட்டியில் இருக்கிறவர்கள் எவ்வாறானவர்கள் எனக்கு தெரியாது. ஆனாலும் நான் சொன்ன ஒரு சுயாதீனமான பல யூனிவர்சிட்டிகள் இருக்கின்றார்கள் பேராசிரியர்கள்.
ප්‍රධාන දෙවෙනි වර කිවීම කවදාද ගරු ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග අනුමත කිරීමට ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි අද දින න්‍යාය පත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු විෂය අංක 1 ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ නියෝග මම මෙලෙස ඉදිරිපත් කරනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ පිහිටවන ලද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියම කිරීමේ කමිටුව 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ පිහිටවන ලද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ සියලු පරිදු දරන්නන්ගෙන් විමසා සහ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විධිවිධාන ඇතුළු වෙනත් සියලු අදාළ සාධක පිළිබඳ සැලකිල්ලටගෙන 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතේ 118.4 වගන්තිය සමග කියවිය යුතු 142 වගන්තිය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යරයා විසින් සාදන ලදුව 2025 ජූලි 21 දින ඇති අංක 2446 ඇලේරක් 34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරනු ලැබූ 2025 10/7 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව මම ඉදිරිපත් කරමි.